ಘನದೀಪ ಜನ್ಮಭೂಮಿ ಅಂಕದೀಪ ವಿಜಯಭೂಮಿ ಮೇ ಅಪೇ ಉದಾರವು ಮಾತೃಭೂಮಿಯೈ ಮಾತೃಭೂಮಿಯೈ
ಆಯುಬೋವನ್ ඔබ මේ සමන් දෙමින් සිටින්නේ නව සෙලන්තේ ඔක්ලන් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමය මගින් මෙහෙවන සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ගුවන්ගතවන ජන්මභූමි වැඩසටහනටයි. සටහනින් ඔබ හමුවට එන මා තුෂාරා
මම කුමුතු
මානිකසේ පොලෝ ගැබේ නිධානවි
ඔව් හිතවත් අසන්නනි මේ කොටසින් අපි බලාපොරොත්තු වන්නේ මීට පෙර වැඩසටහනකදී අපි කළා වගේ ලෝකේ ඉතා සීග්‍රීන් වර්ධනය වන රටක් ගැන බොහෝ දෙනා නිතර දිවේලේ කතා බහ කරන රටක් ගැන තොරතුරු ටිකක් ඔබ සමග බෙදා හදා ගන්නට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ රුවන්ඩාව කියන රට ගැන. මං හිතන්නේ අවස්ථා කීපයකදී දේශපාලඥයන් පවා මේ රුවන්ඩාව පිළිබඳව කතා බහ කරනවා මමත් ඇහුවා. ඉතින් කෙසේ වෙතත් මේ රුවන්ඩාව කියලා කියන්නේ අද අප්‍රිකානු මහද්වීපයේ තියෙන ඉතා සීග්‍රීන් දියුණුවට පත්වෙන රටක්. ඇත්තටම කිව්වොත් අප්‍රිකානු මහද්වීපයේ පමණක් නෙවෙයි මුළු ලෝකෙම ඉතා සීග්‍රීන් දියුණුවට පත්වෙන රටවල් කීපයකින් එකක් තමයි මේ රුවන්ඩාව කියලා කියන්නේ. මට මතකයි අවුරුදු 20කට පෙර රුවන්ඩාව කියන නම ඇහුවාම එකක් කවුරුත් එච්චර දන්නෙත් නෑ, අනිත් එක එච්චර හොඳ චිත්‍රයක් රුවන්ඩාව පිළිබඳව අපිට අපේ දෙමව්පියන්ට ඒ දවසලේම තිබුණෙත් නෑ. මේකට හේතුව උනේ ඇත්ත කතන්දරේ තමයි අවුරුදු 30කට පමණ පෙර ඒ රුවන්ඩාව කියන රට ඇතුලේ තිබිච්ච වාර්ගික අර්බුදය. රුවන්ඩාවේ විශේෂයෙන්ම ජීවත් වෙච්ච ජන කණ්ඩායම් දෙකක් එකිනෙකාට විරුද්ධව සටන් කර ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ 1994 පමණ තමයි මේ සිද්ධාමය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ කොහොමදත් අවුරුදු 29කට පමණ පෙර. ඉතින් මේ කාලයේදී සඳහන් වෙනවා දින 100ක් වගේ ඇතුළත මිනිසු ලක්ෂ 8ක් පමණ එක් ජන කොට්ටාසයක් මරා දමලා තිබෙනවා. ජන සංහාරයකට පත් කරලා තිබෙනවා. ඉතින් මේ ජන සංහාරයට ඇත්තටම මේ රජයත් තිරෙන් පිටුපස සිට සමහර තැන්වලදී ඍජුවම සම්බන්ධයක් ඇති වුණා කියන චෝදනාවත් මම දැක්කා සඳහන් වෙනවා සටහන් වල. ඒත් එක්කම මේ සිද්ධාමය ඇතුළත ආරක්ෂාව මදි කියලා හිතිච්ච ගොඩාක් දෙනෙක් මේ රුවන්ඩාව කියන රට අතහැරලා සම්පූර්ණයෙන්ම යන්නටත් කටයුතු කරලා තියෙනවා. ඉතින් වාර්තාවල සඳහන් වෙන ආකාරයට මේ ගිය ප්‍රමාණය කොතරම්ද කියනවා නම් රටේ මුළු ජනගහනයෙන් 30%ක්ම අඩු වෙලා තිබෙන බවයි සඳහන් වෙන්නේ. මේ සියල්ලේම ප්‍රතිඵලය හැටියට වෙලා තියෙන්නේ මොකක්ද? අර අපි කියන ලයිෆ් එක්ස්පෙක්ටන්සි එක, සාමාන්‍යයෙන් ජීවත් වීමේ ආයු කාලය කියන එක මේ සියලුම ප්‍රශ්න මැදි කොටගෙන අවුරුදු 20-22ක් පමණ තත්වයට කඩා වැටලා තිබෙනවා. ඔබට හිතා ගන්න පුළුවන් මොනතරම් දරුණු තත්වයක රුවන්ඩාව අවුරුදු 29කට පෙර සිටියාද කියන එක ගැන. ඉතින් එතනදී සඳහන් වෙන දෙයක් තමයි මේ ප්‍රධාන වශයෙන්ම ජන කොට්ටාස දෙකක් මං කියවනේ එකිනෙකාට වෛරයෙන් ගැටුම් ඇති කරගත්තාය කියලා. ඔවුන් ඇත්තටම හඳුන්වන්නේ මේ ටුට්සි කියලා ජන කොට්ටාසයකුයි හුටුස් කියලා ජන කොට්ටාසයකුයි තමයි ප්‍රධාන වශයෙන්ම රුවන්ඩාවේ ඉඳලා තියෙන්නේ. ඉතින් මේ රජයත් එක්ක සහභාගීත්වයෙන් ඇත්තිව තමයි මේ ටුට්සි වරුන්ව සම්පූර්ණයෙන් සමූල ඝාතනය කරන්නට මේ හුටුස් කණ්ඩායම් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මේ අතරතුරේදී ඒ කාලේ ජීවත් වෙච්ච ඒ කාලේ හිටපු රුවන්ඩාවේ ජනාධිපති වරයාත් ගුවන් අනතුරකින් හදිසියේම මිය ගිහිල්ලා තිබෙනවා. ඉතින් මේ අවසානයේදී යුදමය තත්වයකට පෙරළුණා. මෙහි වාසි අවාසි කෙසේ වෙතත් මේ යුද්ධය පිටුපස්සේ හිටපු හමුදා අංශයක නායකෙක් වන කගාමි කියන නායකයා මේ සියලුම දේ අතරතුර දේශපාලනිකව රුවන්ඩාවේ බලය අතර ගන්නට සමත් වෙනවා. ඉතින් අපි මේ සඳහන් කළේ කෙටියෙන් මොකක්ද රුවන්ඩාවේ තිබුණ තත්ත්වය, මොන වගේ දෙයක්ද අවුරුදු 30කට ආසන්නයට පෙර සිද්ධ වුණේ, ඒ වගේම මේ අපි කතා කරන්න යන්නේ කොහොමද මේ වගේ රටක් අද අප්‍රිකාවේ සිංගප්පූරුව නමින් හඳුන්වන රුවන්ඩාවක් බවට පත් කරන්නට, කෙසේනම් මේ කගාමි කියන දේශපාලන ඒ වගේම හමුදා නායකයාට පුළුවන් වුණාද කියන කාරණාව ඔබ හමුවේ තව තොරතුරු ටිකක් දිගහැර දක්වන්නට. ඊට පෙර අපි පොඩි විරාමයකට ගිහිල්ලා ඉමු.
Oh, oh, oh.
ශ්‍රී ලංකා සංගමයේ වෙබ් අඩවිය ඔබේ ප්‍රයෝජනය සඳහා දැන් සක්‍රියව පවතින බව අපි දැනුම් දෙන්නේ මහත් සතුටින්. www.uslaauckland.net.nz යන වෙබ් ලිපිනයෙන් ඔබට පුළුවන් අපගේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. ඔබට මේ හරහා සංගමයේ සමාජිකත්වය ලබා ගන්න පුළුවන්. ඔබේ හැකියාවන්, ඔබේ දරුවන්ගේ හැකියාවන් ලොවට කියන්න, ඔබේ විශේෂ තොරතුරු ලොවට කියන්න, ඔබේ අදහස් වෙබ් අඩවිය සටහන් කර අපට එවන්න. ඔබේ දරුවන්ගේ නිර්මාණ, කවි, චිත්‍ර ආදිය ඊමේල් මගින් සංගමයේ ලේකම් වෙත යොමු කරන්න. අපි ඒවා ලෝකයට ගෙන යන්නම්. අපේ ඊමේල් ලිපිනය secretaryusla17@gmail.com.
ඔව්, එතකොට අසන්නනේ, අපි නතර කරපු තැන සිට ආයතනයක් පටන් ගත්තොත් ඔබට මතකනේ දැන් 1994 පමණදී තමයි මේ ජන සංහාරයක් වෙලා මුළු රටම මිහිපිට අපායක් බවට රුවන්ඩාවේ පත් වෙලා තිබුණේ. සියලුම ගොඩනැගිලි, පාරවල්, වාහන, ව්‍යාපාර, කෘෂිකර්මාන්තය මේ සියල්ල අකර්මණ්‍ය වෙලා, නැවතිලා, නැති වෙලා, මිනිස්සු අන්ත දුගී දුප්පත් භාවයට පත් වෙලා. මේ පරිසරය ඇතුළතදී මම කිව්ව විදිහටම මේ හමුදා නායකෙක් රුවන්ඩාවේ බලය අල්ලීමට සමත් වෙන. ඔහුගේ නම කගාමි. ඉතින් මේ ආකාරයට තිබිච්ච රටක් කොහොමද මේ ආසන්න අවුරුදු 30ක දශක 3ක කාලයක් ඇතුළත රට සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරන්නට මේ නායකයාට හැකි වුණේ? ඉතින් අපි මේ ගැන කතා කරනකොට විශේෂයෙන්ම සඳහන් වෙන දෙයක් තමයි මේ කගාමි කියන දේශපාලන රාජනායකයා කරපු විශේෂ වූ කරුණු තුනක් ගැන සඳහන් වෙනවා. ඒකෙන් පළමුවෙන්න තමයි මොහු කළේ තාවකාලික රජයක් පිහිටුවීම. එතනදී ඔවුන්ගේ මූලිකම අරමුණ වෙලා තිබුණේ මේ වෙනස් නොවන රජයක්, වෙනස් නොවන පුද්ගලයන් රාශියක් මේ රට දශක කිහිපයක් එක දිගට පාලනය කළ යුතුයි කියන හැඟීම. එහෙම වුණොත් පමණයි මේ රුවන්ඩාව නැවත ගොඩනගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව කෙනාගෙන් කෙනාට බලය හුවමාරු වුණොතින් මේ රට ගොඩනගන්න බෑ කියන මතයක ඔවුන් සිටියා. හැබැයි ඉතින් එහි එක්තරා ආකාරයකට තමන්ටම බලය සිරකර ගැනීමේ පටු උමනාවක් තියෙනවායි කියන හැඟීමකුත් තිබෙනවා. නමුත් හරි කෙනාට බලය ගියොත් ඕනම රටක් නැවත උඩියට කුරු කිරීමේ හැකියාවක් තිබෙන බව මේ අනිත් පැත්තට සඳහන් කරන්නත් පුළුවන්. ඉතින් ඊළඟට ඔවුන්ගේ මේ හා සමගාමීවම තිබිච්ච එක අනු අංගයක් වෙලා තියෙන්නේ මේ වංචාව දූෂණය සම්පූර්ණයෙන්ම නැති කරන්න ඕන කියන එක. ස්ථාවර රජයක්, ඒ වගේම දූෂණ වංචාවලින් තොර වූ රජයක් කියන අරමුණ ඔවුන් ළඟ තිබිලා තියෙනවා. දෙවැන්න තමයි මේ නීති ආධිපත්‍ය තහවුරු කිරීම. එතනදී දැඩි නීති රීති රැගෙන ඒම, අධිකරණ පද්ධතිය නගා සිටුවීම, පොලිසිය ශක්තිමත් කිරීම ඉතාම වැදගත් අංගයන් හැටියට සලකලා තියෙනවා. තුන්වැන්න වෙන කිසිවක් නෙවෙයි මේ අන්තර්ජාතික සහයෝගය ලබා ගැනීම. මෙතනදී IMF වෙන්න පුළුවන්, World Bank වෙන්න පුළුවන්, UN එක වෙන්න පුළුවන්. ඔවුන් බැලුවේ අපේ රට ගොඩනැගීම සඳහා අන්තර්ජාතික ආයතන තියෙනවා, අන්තර්ජාතික සහය ලබා ගන්න පුළුවන්, අන්තර්ජාතික ආධාර ලබා ගන්න පුළුවන්. මේ ආකාරයට ඔවුන් තුලට විදේශීය ආයෝජන ළඟා කරගෙන මේ ගොඩනැගීම් ඉතා ඉක්මනින්ම කරගන්නට. මේත් එක්කම කගාමි කරන ලද ඊළඟ වැඩ කොටස තමයි අවුරුදු 20ක් තරම් වූ දීර්ඝ කාලයකට ආර්ථික වර්ධන ප්‍රතිපත්තියක් සකස් කිරීම, ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම, කඩා වැටුණු රට අවුරුදු 20ක් ඇතුළත නවත නගා සිටුවන්නේ කෙසේද කියන එක තමයි ඔවුන්ගේ මුඛ්‍ය අරමුණ වෙලා තිබුණේ. මේ ප්‍රතිපත්තියේ සඳහන් වෙන මූලික අංග 6ක් මට දැක ගන්නට ලැබුණා. ප්‍රධාන වශයෙන්ම ඔවුන් අරමුණු කරලා තියෙන්නේ මේ යහපාලනය, good governance කොහොමද අපි රට තුල ඇති කරන්නේ, අන්තර්ජාතික සහයෝගය අපි කොහොමද ළඟා කරගන්නේ, ඒ වගේම මානව සම්පත කොහොමද අපි human resource capital එක කොහොමද අපි වැඩි කරගන්නේ, ඒ වගේම පුද්ගලික අංශය ඉතා සක්‍රීයව මේ ආර්ථික වර්ධනයට සහභාගී කරගන්නේ කෙසේද, ඒත් එක්කම යටිතල පහසුකම් infrastructure කොහොමද develop කරන්නේ, ඒ වගේම කෘෂිකර්මාන්තය නැවත දියුණු කිරීම, පළදායි තත්ත්වය වැඩි කර ගැනීම ආදී කරුණු කාරණා ඔවුන් මූලික වශයෙන්ම ඔවුන්ගේ ප්‍රතිපත්තිය තුල මූලික අංග බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔබට තේරෙනවා ඇති මේ කරුණු කාරණා 6 30 බලනකොට ඉතා ඉක්මනින්ම රජයක් නැවත පරිවර්තනීය වෙනසක් ළඟා කර ගැනීම සඳහා තාම අවශ්‍ය මූලික කරුණු කාරණා අපි හැමෝටම තේරෙන අංග 6ක්. මගේ ප්‍රශ්නේ තමයි ඉතින් මේ වගේ සංකල්ප අපි හැමෝම දන්න කියන දේවල් ඇයි අපිට ශ්‍රී ලංකාවේදී අත්දා බලන්න බැරි? ඒ සඳහා සුදුසු දර්ශනයක් තියෙන නායකයන් අපිට අවශ්‍යයි. මං හිතන්නේ ඒකයි ඇති වෙන්න ඕන වෙනස. කෙසේ වෙතත් 1994 දී මේ වෙච්ච ව්‍යසනය, ඉන් අනතුරුව මේ වගේ පරිවර්තනාත්මක වෙනසක් අවුරුදු 10ක් අතුරත රුවන්ඩාව ඇතුලේ සිද්ධ වෙනකොට 2003 දී ඔවුන් තමන්ගේ රටට අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරගන්නවා. එහි අරමුණ වෙලා තිබුණේ ස්ථාවර වූ රජයක් තවත් දශකයකට හෝ දෙකකට පවත්වාගෙන යෑම. එතනදි කගාමි මේ රාජ්‍යයේ නායකයා බවට පත්වෙනවා, ඒක ඇත්ත. නමුත් මේ සමගම අන්තර්ජාතික වශයෙන් ඔවුන්ට විවේචනත් එල්ලවීමට පටන් ගන්නවා. ඒකට හේතුව තමයි කගාමි ඉඩ දෙන්නේ නැහැ සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට මේ රුවන්ඩාව නැවත රැගෙන එන්න. මොකද ඔහුගේ පසුබිම හමුදාමය පාලනයක්, ඔහුගේ පසුබිම යම් දැඩි නීති රීති සහිත සීමාකාරී පාලනයක්. ඔහු එහෙමයි මේ රජය මේ රට ගොඩනැගීමට සැලසුම් සකස් කරලා තියෙන්නේ. ඔවුන්ගේ විවස්ථාව අනුව රුවන්ඩාව පාලනය කරන්න ඕනේ එක් පක්ෂයක් පමණයි. බහුපක්ෂ ක්‍රමයක් රුවන්ඩාවේ නැහැ, ඊට ඉඩ දීලත් නැහැ. ඒ වගේම මේ කතා කිරීමේ නිදහසට සීමා පමනවල තියෙනවා, රැස්වීමේ නිදහසට, උද්ඝෝෂණ පැවැත්මේ නිදහසට සීමා පනවල තියෙනවා. සමහර දේශපාලන ආර්ථික විශේෂඥයන් නම් කියන්නේ මෙහෙම කරලා තියෙන්නේ නැවතත් සම්පූර්ණ අර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට ගියොත් බහුපක්ෂ එකතු වෙලා මේ රට නැවත අස්ථාවර තත්වයට පත්වේවි. මේ රැගෙන ආපු මේ ගොඩනගාගත්තු සංවර්ධනය කඩාකප්පල් වේවි කියන කාරණාව නිසා තමයි කගාමි මේ බහුපක්ෂ ක්‍රමයකට තවමත් රුවන්ඩාවට අවස්ථාව විවර කරන්නේ නැත්තේ. ඉතින් ඒ කතාවෙත් යම්තාක් දුරකට ඇත්ත ස්වභාවයක් තියෙනවා, එහෙම නේද?
දෙවැනි බුදුන් ලෙස ලොවම වම් කළ ලොවක පිදුම් ලද ලොවට පුතුම් ලඳ අම්මා සවන් සනහා මානලෝ ඔබ මියුරුමි ඇසේ අරුත කියා දුනි එමෙ ඇසිය අද මා ගයනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත අම්මා ඇසට හඳන්නට කඳු ලැලි දුන් ඔබ ලතවුල් දරනා දිරිය ලබා දුනි ඒ දිරියෙන් ලොව ජය ලබනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත අම්මා දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ අම්මා අම්මා අම්මා
ඔව් හිතවත් අසන්නනේ මේ රුවන්ඩාවේ පරිවර්තනාත්මක වෙනස ඇති කළ කගාමි දැනගත්තා මේ රුවන්ඩාවට ඊට ආවේනික වූ ස්වභාවික සම්පත් ස්වල්ප බව අඩු බව ඒ කියන්නේ ඔවුන්ට ඛනිජ සම්පතවත් ඛනිජ තෙල්වත් ආකාරයේ ස්වභාවික සම්පත් නැහැ උකහා ගන්නට පිටරටට විකුණන්නට ඉතින් අන්න එතනදී විශ්ලේෂකයන් සඳහන් කරන ආකාරයට ඔවුන් කියනවා මේ සිංගප්පූරුව දියුණුවනේ කොහොමද ඒහා සමාන ඊට බොහෝ සෙයින් සමාන වූ මොඩල් එකකට ආකෘතියකට රට ගොඩනගන්නට කගාමි උත්සාහ ගත්තා කියලා. මෙතනදී සඳහන් කරන විශේෂ වූ කරුණු කාරණා කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ මොන පැත්තෙන්ද ඉස්සල්ලාම ඔහු තීරණය කරේ රට නැවත ටර්න් අරවුන්ඩ් කරන්න. ඒ කියන්නේ රට නැවත තිබූ තත්වයට හායිට එහාගේ තත්වයකට පත් කරන්න නම් මොන මොන අංශයන්ගේ දියුණුවක් මොන මොන අංශයන් කෙරෙහි වැඩි නැඹුරුවක් තියෙන්න ඕනද කියන එක ගැන තමයි මේ මෙතනදී අපි කතා කරන්නේ. ඉතින් එතන කතා කරන පැහැදිලි දෙයක් තමයි මේ ශෞඛ්‍ය අංශයේ සිදුවෙච්ච ඉතා ශීඝ්‍රගාමි දියුණුව. මම මීටත් පෙර සඳහන් කළා වගේ ඔවුන්ගේ තිබුණ life expectancy එක ජීවත් වීමේ ආයු කාල දර්ශකය ඉහළ දැන්වීම තමයි මුඛ්‍ය පරමාර්ථය බවට පත් උනේ. ඒ සඳහා රෝහල් පද්ධති දියුණු කිරීම, ග්‍රාමීයව රෝහල් ඇති කිරීම, ඒ වගේම බෙහෙත් හේත් සුලභ කිරීම, අලුත් තාක්ෂණය මගින් සෞඛ්‍ය ශාස්ත්‍රය දියුණු කිරීම ආදී වැඩ කටයුතු අති විශාල ප්‍රමාණයක් එකවර මුළු රටම ආවරණය කරන ආකාරයට පටන් ගත්තා. මේ සඳහා ඉතා විශේෂයෙන්ම අන්තර්ජාතික ආධාර සහය ඒ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සම්බන්ධව වැඩ කරන අන්තර්ජාතික ආයතන වලින් ඔවුන් නොපරිහැලා ගත්තා. එතනදී කතා කරන තව දෙයක් තමයි මේ ඩොක්ටර්ස්ලා දොස්තරවරු හෙදියන් පුහුණු කිරීම, ඔවුන්ගේ කුසලතාවයන් වර්ධනය කර ගැනීම, විශේෂයෙන්ම ඒ පැවතිච්ච යුදමය වාතාවරණය තුළ රුගණ්ඩාව හැරගිය පුහුණු දොස්තරවලුන් පුහුණු එහෙදියන් නැවත රුවන්ඩාව වෙත ආකර්ෂණය කර ගැනීම, එක් කර ගැනීම ඔවුන් සඳහා සහාය, ඔවුන් නැවත ස්ථාවර වීම රට තුල සඳහා සහාය, අවකාශය පරිසරය ළඟා කර දීම, ඒ ආකාරයට ඇති විශාල වැඩ කොටසක් ඉතා සීග්‍රේන් රට තුල ඇති වුණා. ඉතින් මෙහි ප්‍රතිඵලයක් හැටියට මොකද වුනේ? ඔවුන්ගේ ජීවත් වීමේ ආයු කාල දර්ශකය 70 දක්වා ඉහළ දමා ගන්නට උන්ට හැකියාව ලැබුණා. තවත් පැත්තකින් ගත්තොත් ඔවුන් විශේෂයෙන්ම උත්සාහ කරා අධ්‍යාපන ශාස්ත්‍රයට මේ වගේම පරිවර්තනාත්මක වෙනසක් ඇති කරන්නට. ඊට හොඳ උදාහරණයක් වේ තමයි මේ අයවැයෙන් ජාතික අයවැයෙන් 30% ඔවුන් අධ්‍යාපන සඳහා වෙන් කළා. මර දැනගන්න තිබිච්ච විදිහට ඔවුන් වැඩියෙන්ම වෙන් කරලා තියෙන්නේ අධ්‍යාපන සඳහා. ඒ පැවතිච්ච යුදමය වාතාවරණය සහ ඊට පසු කාලීන තත්ත්වයේ උඩ ඔවුන්ගේ දුප්පත්කම ඉතා ඉහළ මට්ටමක තිබ්බා. අතිවිශාල ප්‍රතිශතයක් දරුවන් සඳහා අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පහසුකම් තිබෙන්නේ. ඉතින් මේ නිසා තමයි ඔවුන් තීරණය කළේ පළමුවෙන්ම සියලුම රුවන්ඩා දරුවන් සඳහා අධ්‍යාපනය ලබා දීම අනිවාර්ය කළා. පාසල් පද්ධතියෙන් පාසල් නැවත ගොඩනැගීම දියුණු කිරීම ඇති කර පෙර පාසලේ සිට ද්විතීක අධ්‍යාපනය තෘතීක අධ්‍යාපනය සඳහා පැහැදිලි අධ්‍යාපන ප්‍රතිපත්තියක් අධ්‍යාපන වැඩපිළිවෙලක් ඔවුන් ඇති කළා. අර සෞඛ්‍ය ශාස්ත්‍රය වගේම අධ්‍යාපන ශාස්ත්‍රයේ පුහුණු ගුරුවරුන් සහ නොපුහුණු ගුරුවරුන් ඉතා විශාල වශයෙන් බඳවා ගැනීම් කරලා නුපුහුණු ගුරුවරුන් පුහුණු ගුරුවරුන් බවට පත් කර ගැනීම, ඒ වගේම රට හැරගිය පුහුණු ගුරුවරුන් ගුරු කාර්ය මණ්ඩල නැවත රුවන්ඩාව වෙත ආකර්ෂණය කර ගැනීම ආදී වශයෙන් ඉතා විශාල වැඩ කොටසක් මෙතනදී සිද්ධ වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ ශාස්ත්‍රයේදීත් අධ්‍යාපනය සම්බන්ධ අන්තර්ජාතික ආයතන වලින් ඔවුන් නුපිරිහෙලා සහයෝගය ලබා ගත්තා. ඒ ආධාර, ඒ මඟ පෙන්වීම ඔවුන් ලබා ගත්තා. මේ සඳහා මූලික ප්‍රාග්ධනයක්, මූලික කැපිටල් එකක් රුවන්ඩාවට නැති වුණත් ඔවුන් ආධාර පිණිස පිටරටින් ලබා ගත්ත ඒ ප්‍රාග්ධනය තුළින් මේ දේවල් ඉතා ශීක්‍රයෙන් කරගෙන යාමට ඔවුන්ට හැකියාව ලැබුණා. ඉතින් මේ ප්‍රතිඵලයත් ඒ හා සමානමයි, සෞඛ්‍ය ක්ෂේත්‍රය හා සමානමයි. මීට පෙර පැවතුනේ සාමාන්‍යයෙන් 50%ක් පමණ ජනගහනයෙන් ඔවුන්ට අධ්‍යාපනය ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථා අවහිර වෙලා තිබේ. නමුත් මේ ප්‍රෝග්‍රෑම් එක නිසා, මේ ඔවුන්ගේ වැඩපිළිවෙල නිසා මේ අධ්‍යාපනය සඳහා තියෙන හැකියාව, ලබා ගැනීමට තියෙන හැකියාව 98% දක්වා වූ ඉතා ඉහළ අගයකට පත් කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණා. මෙතනදි කියවෙන ඉතා විශාල වැදගත්කමක් සහිත කාරණාවක් තියෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙලා තියෙනවා මේ අප්‍රිකාවේ කම්පියුටර් තාක්ෂණ මධ්‍යස්ථානයක් හැටියට, හබ් එකක් හැටියට රුවන්ඩාව පත් කරන්න. ඒ තරම් ප්‍රමාණයට, ඒ තරම් ඉහළට එහාට ගිහිල්ලා ඔවුන් මේ රට අධ්‍යාපන මට්ටමින්, තාක්ෂණය මට්ටමින් ඉහළ තැනකට ගේන්නට කටයුතු සම්පාදනය කරලා තියෙනවා. අපි දන්නවා මේ සමානම තත්ත්වයක් තමයි සිංගප්පූරුවේ ඇති උනේ, ඇති කරලා තියෙන්නේ. ඔබ දන්නවා සමහර විට Fortune 500 කම්පැනි වලින් බහුතරයක මේ ඒෂියා පැසිෆික් රීජන් එකේ මධ්‍යස්ථානයේ පිහිටලා තින්නේ සිංගප්පූරුවේ. ඉතින් ඒ දැනුම සහ තාක්ෂණය අතින් ඉතා විශාල වැදගත්කමක් සහිත ඒ ආයතන වල කාර්යාලයක් සිංගප්පූරුවේ පවත්වාගෙන යනවා. ඉතින් ඒ වගේම මේ අප්‍රිකානු මහද්වීපය ආවරණය කර ගැනීම සඳහා ඔවුන් තීරණය කළේ මේ රුවන්ඩාව මේ වාගේම තාක්ෂණික මධ්‍යස්ථානයක් හැටියට වැඩ දියුණු කිරීම. අපි තවත් කාරණාවකට ගියොත් ඒ තමයි පොලිසිය සහ නීති හා සාමය රැකීම. පැවතිච්ච ඉතාම දේශපාලනික වූ වංචා දූෂණ වලින් පිරිච්ච යුගය අවසන් කරලා ඉතා දියුණු සංකල්ප හා ආකෘති හරහා පොලිස් සේවය යථාවත් කරන්නට ඔවුන්ට හැකි වුණා. වංචා දූෂණ කියන එක මුළුමනින්ම ඉතා විශාල වශයෙන් බැහැර කරන්නට ඔවුන්ගේ මූලික ප්‍රතිපත්තියක් බවට පත් වුණා. ඒ සඳහා ඉතා දැඩි නීති රීති රට තුළ ඇති කරා. සඳහන් වන ආකාරයට ඔවුන් සතු එක්තරා දූපතක් තියෙනවා, එහිට අරගෙන යනවා කියලා පැහැදිලි කරනවා වැරදිකරුවන් නැවත පුනරුත්ථාපනය කිරීම සඳහා. ඉතා විශාල වැඩ කොටසක් නැවත මේ රට නීතිය හා සාමය රකින, ඒ වගේම බොහොම පිරිසිදු පොලිසියක් ඇති කිරීම ඔවුන්ගේ ප්‍රධානම අරමුණක් වුණා. මේ සෑම අරමුණකම යටි අරමුණ වෙලා තිබුණේ ආයෝජකයන් නැවත මේ රුවන්ඩාව වෙත ළඟා කර ගැනීම, ඔවුන් සඳහා සුදුසු පරිසරයක්, ඒ වගේම නිදහසේ නිවහල් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් රට තුළ තියෙනවා කියන එක ගැන ලෝකයාට පණිවිඩයක් දෙන්න. ඉතින් මෙහි ප්‍රතිඵලයක් හැටියට මොකද වුණේ, අර ක්‍රයිම් රේට් එක අඩුම රටක් හැටියට දකුණු අප්‍රිකාවේ තියෙන රටක් හැටියට රුවන්ඩාව පත් වුණා. ඒ වගේම මං දැක්කා නීතිය ආධිපත්‍ය තියෙන රටවල් අතර එකටත් වෙනම දර්ශකයක් තියෙනවා ලෝකේ. රුවන්ඩාව අද ඉතා ඉහළ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. සමහර තැන්වලදී සංවර්ධිත රටවන්නේයි කියා ගන්නා රටවන් පවා පහු කරමින් රුවන්ඩාව ඉහළට පැමිණිලා තියෙනවා.
සීනි වෙනුවට කලපුලුණු හැන්දක්ම වැටියා, දුන්නු තේ එකට සීනි වෙනුවට කලපුලුණු හැන්දක්ම වැටියා. ආයුබෝවන් කියන මොහොතේ උලත් හෙප්පුව බිම පෙරලියන්. කොයි තරම් ලස්සන වුණත් මට ඌට මහ වස කැතට පෙනියා.
කොයි තරම් ලස්සන වුණත්
පරපුරේ පම්පෝරි දොඩවන අම්මගේ කට වචන ගිලියන් කැප හැදිලා ආතම්මට වාත පිට තරගයට කිපියන් අයියා පණ්ඩිතයා වෙලාවට හොයන්නට වාහනේ කැදියන් නොකල හින්දා වැරද්දක් මට තාත්තට වෙන වැඩක් වැටියන් මකුළු දැල් නැන්දම්ම දැසට කිතුල් මල් වාගේම පෙනියන් නොහොබිනා හරුපයක් කියවි කාගේ හරි හිත තදට රිදියන් මකුල එහෙනම් තීන්දුයි දැන් කීවොතින් හොර කපුව එසැනි අලුත් නෑකන් සබා මැන්දේ අනේ ඕකගේ සරම කැටියන් අම්මගේ කට වචන ගිලියන් තාත්තට වෙන වැඩක් රැටියන් කාගේ හරි හිත තදට රිදියන් අනේ ඕකගේ සරම කැටියන් මොකක් හරි හේතුවක් හින්දා අමුඩේ අමතක වෙලා තිබියා දුන්නු තේකට සීනි එනුවට කලපු ලුණු හැන්දක්ම වැටියා ආයුබෝවන් කියන මොහොතේ උලක් හෙප්පුව බිම පෙරලියා තරම් ලස්සන වුණත් මට ඌට මහ වස කැතට පෙනියා තරම් ලස්සන වුණත් ඌට මහ වස කැතට පෙනියා ඔයි තරම් ලස්සන වුණත් මට ඌට මහ වස කැතට පෙනියා
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නව ශ්‍රීලන්තයේ ඔක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ප්ලැනට් FM 104.6 ගුවන් තරංගයේ ඔස්සේ ගුවනට මුසු කෙරෙන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනටයි. දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/janmabhoomi වෙබ් අඩවිය ඔස්සේ මීට සවන් දිය හැකි. එසේම සෑම ජන්මභූමි වැඩසටහනක් පුරා මාසයක් තිස්සේ එකී වෙබ් අඩවිය තුළ රඳවා තිබෙන නිසා ඔබට අවශ්‍ය විටක අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කර ගැනීමටද පුළුවන්. එකී ලින්ක් එක ඔබේ පහසුව සඳහා අපේ වෙබ් අඩවියේත් Facebook පිටුවේත් සඳහන් කර තිබෙනවා. අපේ වෙබ් අඩවි ලිපිනය මෙහෙමයි usla.auckland.net.nz Facebook පිටුව usla.auckland.nz.
පොදයක් තමයි මේ ජලවිදුලි බලාගාර නැවත අලුතෙන්ම හදන්නට උන්ට හැකි වෙලා තියෙනවා. අන්තර්ජාතික ගුවන් තොටුපළ විශේෂ අංගයක් හැටියට මෙතනදී සඳහන් වෙනවා. මොකද ඔවුන්ගේ මූලික අරමුණක් වෙලා තිබෙන්නේ මේ රුවන්ඩාවේ තියෙන අන්තර්ජාතික ගුවන් තොටුපළ ඉතා දියුණු මට්ටමේ ගුවන් තොටුපළක් බවට පරිවර්තනය කර ගැනීම. පොද මේ රුවන්ඩාව කියන රට ඔබ දැක්කොත් එහෙම ලෝක සිතියමේ මේ අප්‍රිකානු මහද්වීපය තුල නිකන් මැදට වෙන්න තමයි තියෙන්නේ. ඉතින් ඔවුන් තීරණය කළා ස්ට්‍රැටජිකලි උපයාමාර්ගිකව මේ රුවන්ඩාව ගේ පිහිටීම මත ඔවුන්ට පුළුවන් මේ අප්‍රිකානු මහද්වීපයම එකවර ආවරණය කරන්නට කියලා. ඒ වගේම අප්‍රිකාව තුලින් මුළු ලෝකයට සම්බන්ධ කර ගැනීම සඳහාත් ඔවුන්ගේ යටි අරමුණක් වුණා. මේ වගේම දෙයක් තමයි සිංගප්පූරුවේ සිංගප්පූර් එයාලයින්ස් වල සිද්ධ වෙන්නේ. සිංගප්පූර් එයාලයින්ස් වල මුළු ලෝකයම ආවරණය කරන ගුවන් යානා ජාලයක් පවත්වාගෙන යනවා. ඒ වගේම අද රුවන්ඩාවේ කගාලි එයාපෝර්ට් එක, ඒකේ මේන් එයාපෝර්ට් එක ඒ හරහා මුළු ලෝකයමත් ඒ වගේම අප්‍රිකානු මහද්වීපයේ ඇතුළත තියෙන රටවල් යා කිරීමේ ගුවන් ගමන් අතිවිශාල වශයෙන් වැඩි කිරීමක් ඔවුන්ගේ මේ සම්බන්ධව දකින්නට ලැබෙනවා. ඒ වගේම මම දැක්කා මේ දුරකථන හා බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් නෙට්වර්ක් එක පිළිබඳ විශේෂ කාරණාවක්. ඒ කියන්නේ ඔවුන් ඉතා සීග්‍රීන් කරපු වෙනසක් වෙලා තිබුණේ මුළු රටම ආවරණය වන ආකාරයට දුරකථන ජාලයක් බ්‍රෝඩ්බෑන්ඩ් ජාලයක් රට තුළ අලුතෙන්ම ස්ථාපනය කිරීම. විසඳාන් වෙනවා කිලෝමීටර් 2300ක් පමණ පැතිරිච්ච ඒ සඳහා ඩොලර් මිලියන 95ක පමණ වියදමක් ඔවුන්ට වීදම් කිරීමට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ආකාරයේ අති විශාල පරිවර්තනාත්මක වෙනසක් අවුරුදු 10ක් 15ක් 20ක් අතර එක දිගට නොනවත්වා බාධාවකින් තොරව කරගෙන යනකොට මොන රටත් දියුණු නොවී තියෙන්නේ කියන එක තමයි අහන්න තියෙන ප්‍රශ්නේ. ඉතින් මේකේ ප්‍රතිඵලයක් හැටියට රුවන්ඩාව අද අප්‍රිකාවේ 3 වෙනි තැනට ඉන්ටර්නෙට් සම්බන්ධකම් වැඩියෙන්ම තියෙන රට බවට පත් වෙලා. සියලුම කාරණා සඳහන් කරන්න බැරි වුණත් කෙටියෙන් සඳහන් කරනවා නම් ඒ වගේම අර ඔවුන්ගේ ආවේණික වූ කෘෂිකර්මාන්තය දියුණු කර ගැනීම, ඒ තාක්ෂණය ගොවීන්ට ලබා දීම, නව උත්පාදන නව ව්‍යාපාර ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ පැත්තිනුත් අතිවිශාල වෙනස්කම් රාශියක් සිද්ධ වෙලා තියෙනවා. එතනදී ඔවුන්ගේ මූලිකම පරමාර්ථය වෙලා තියෙන්නේ මේ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම. ඉතා ලෙහෙසියෙන් ව්‍යාපාරයක් ආරම්භ කර ගැනීමේ හැකියාව රට තුළ ඇති කර ගැනීම. ඉතින් මේත් එක්කම සංචාරකයන් දියුණු කිරීමත් ඔවුන්ගේ අංගයක් වෙලා තියෙනවා. මට මෙතනදී පෙන්වන්න බැරි වුණාට ගිහිල්ලා බලන්න සමහර ක්ලිප්ස් තියෙනවා YouTube එකේ. ඔවුන් ඔවුන්ටම ආවේණික වූ සංචාරක මැදිස්ථාන ඇති කරලා තියෙනවා. හරිම ලස්සනයි මේ ෆෝමැට් එක, ඒ තියෙන සංචාරක නිකේතනවල තියෙන ආකෘතිය. ඒක අතිවිශාල සංචාරකයන් ප්‍රමාණයක් ඔවුන් කරා රුවන්ඩාව කරා නැවත ගෙන එන්නට ඔවුන්ට මේ ක්‍රමෝපායට හැකි වෙලා තියෙනවා. ඉතින් බලනකොට ලංකාවේ අපිට මොනතරම් විශාල වශයෙන් සංචාරක කර්මාන්තය දියුණු කරගන්න පුළුවන්ද? අපනයන වැඩි කර ගැනීම තුළින්, ගෘහස්ථ නිෂ්පාදන වැඩි කර ගැනීම තුළින්, ගොවියාගේ තියෙන අස්වැන්න වැඩි කර ගැනීමේ නව තාක්ෂණ හඳුන්වා දීම තුළින් ඔවුන්ට මේ දුප්පත්කම ඉතා සීක්‍රේන් අඩු කරගන්නත්, ඒ වගේම අපනයන වැඩි කරගන්නත් ඔවුන්ට හැකියාව ලැබුණා. ඉතින් මේ සියල්ලක්ම නිසා විදේශිකයන්ගේ, විදේශීය ආයෝජකයන්ගේ ඇහැ ගැටෙන්නට එපමණ කාලයක් කියන්නේ. ඔවුන් දිරිමත් කිරීම සඳහා බතුසහන, අනවශ්‍ය නීති රීති රෙගුලාසි අහෝසි කිරීම, ඉතා ඉක්මනින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තියෙන පහසුව ළඟා කර දීම, ඒ සඳහා ප්‍රමුඛස්ථානය තිබ්බා. ඉතින් එහි ප්‍රතිඵලයක් හැටියට මොකද වුනේ? ලෝක බැංකුවේම දත්ත අනුව රුවන්ඩාව ව්‍යාපාර ආරම්භ කර ගැනීමේ ආරම්භ කිරීමට තියෙන පහසුව කියන දර්ශකය ගත්තහම ඔවුන් හිටියේ 142 වෙනි ස්ථානයේ අවුරුදු 10ට 20කට කලින්. නමුත් ඒක දැන් අද 29 වෙනි තැනට පත් වෙලා තියෙනවා. එතනදී විශ්ලේෂකයන් සඳහන් කරන විදිහට සමහර ඩිවලොප් කන්ට්‍රීස් සංවර්ධිත රටවල් වල තියෙන ස්ථානීය පවා බිබවා යන්නට රුවන්ඩාවට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ සියල්ලෙක්ම සලකා බලනකොට අවසාන නම්බර්ස් ටික ගත්තහම ඔවුන් වෙත ලැබිච්ච ඍජු ආයෝජන, විදේශීය ඍජු ආයෝජන FDI Foreign Direct Investments ඒවා අතිවිශාල වශයෙන් වැඩි වුණා. ඒ සඳහන් වෙනවා එක අවුරුද්දකට සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 8ක් පමණ ලැබිච්ච රට අද ඩොලර් මිලියන 360ක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ සියල්ලක්ම රට තුල පළදායී ලෙස ආයෝජනය වීම, වංචා දූෂණ නැතිවීම නිසා රට තුලට ඒ සංවර්ධනය වර්ධනය ඇති වෙලා තියෙනවා. එතන සඳහන් කරනවා ඇත්තටම මේ සියල්ලේම ප්‍රතිඵලය තමයි මේ ආර්ථික වර්ධනය. සඳහන් වන ආකාරයට 2000 සිට ඔවුන් 100%ට හෝ ඊට වඩා වැඩි අගයකින් ආර්ථික වර්ධන වේගයක් තබා ගන්නට ඒ රටට හැකියාව ලැබුණා. මේක නිසා මොකද වුනේ? මුළු ලෝකයේම ඉතා වේගයෙන් ආර්ථිකය වර්ධනය වන රටවල් අතරට එක්වීමට රුවන්ඩාවට හැකි වෙලා තියෙනවා. ඉතින් මං කිව්ව ආකාරයට මේ අතිවිශාල කරුණු කාරණා කීපයක් අපි සමහර කරුණු කාරණා දීර්ඝ කර සාකච්ඡා කළා, සමහර ඒවා කෙටියෙන් සාකච්ඡා කළා. කාලයත් ගැන සලකා බලනකොට අපි හිතනවා මේ ප්‍රමාණවත් කියලා ඔබට තේරුම් ගන්නට රුවන්ඩාව කියන රටේ ඇති වෙලා තියෙන ධනාත්මක වෙනස. ඉතින් මේ වගේ දේවල් අපිට පුළුවන් ඉතා ලෙහෙසියෙන් හරි නායකයෙක් තුල, ශ්‍රී ලංකාව තුලත් ඇති කරගන්නට. ඉතින් අපිටත් අවංක ඌමනාවක් තියෙනවා නම් රට දියුණු කරන්න ඕනතරම් උදාහරණ ලෝකෙන් ලබා ගන්නට පුළුවන්.
ජනප්‍රියතම පිට්සා වර්ග අතර එහෙමත් නැත්නම් ප්‍රධානතම පිට්සා අතර දෙවෙනි තැන හිමි වන්නේ මේ ඩොමිනෝස් පිට්සා වලට. ඔවුන් දෙවෙනි වන්නේ පිට්සා හට් ආයතනයට විතරයි. ඩොමිනෝස් පිට්සා අද ලෝකයේ රටවල් 80කට අධික සංඛ්‍යාවක දක්නට ලැබෙනවා. ලංකාව තුලත් මේ අප ජීවත් වන නව ශ්‍රීලන්තය තුලත් මේ ඩොමිනෝස් පිට්සා ඉතාම ජනප්‍රිය බව ඔබ හොඳින් දන්නා කරුණක්. මේ ඩොමිනෝස් පිසා අද වෙනකොට ලෝකයේ පුරා ලබාගෙන තිබෙන ජනප්‍රියත්වය පිටුපස එහෙමත් නැත්නම් සාර්ථකත්වයේ පිටුපස ඒ නිර්මාණකරුවා විසින් කරන ලද අසීමිත කැපකිරීමක් තියෙනවා. මේ ප්‍රධානතම නිර්මාණකරුවා එහෙමත් නැත්නම් ෆවුන්ඩර් විදියට සැලකෙන්නේ ටොම් මොනාඩ් නම් ඉතා කුඩාම තැනකින් ව්‍යාපාර පටන් අරන් බිලියනපතියෙක් වූ පුද්ගලෙක්. ඉතින් අද අපි ජන්මභූමි තුලින් ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ඒ විශ්මිත කතා පුවතයි. තෝමස් ස්ටෙෆන් මොනාඩ් උපන්නේ 1937 අවුරුද්දේ මාර්තු මාසේ පළවෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් යන ප්‍රදේශයට අයත් ඇන් ආබ නම් ග්‍රාමීය ප්‍රදේශයේ. තෝමස්ට වයස අවුරුදු 4ක් වන විට ඔහුගේ පියා හරිම අවාසනාවන්ත විදිහට මිය යනවා. පියාගේ මරණයෙන් පස්සේ තෝමස්ගේ මවට ඔහුව සහ ඔහුගේ කුඩා සොහොයුරාව රැකබලා ගැනීමට සිදු වුණා. නමුත් ඇයට ඔවුන්ව රැකබලා ගැනීමට වස්කමක් තිබුණේ නැහැ. මේ නිසා තෝමස්ගේ මව තීරණය කරනවා තෝමස්ව සහ ඔහුගේ සොහොයුරාව 1943 වර්ෂයේදී අනාථ ලදරු නිවාසයකට බාර දෙන්න. තෝමස් සහ ඔහුගේ සොහොයුරා 1949 වර්ෂය වන තෙක් රැඳී සිටියේ මේ මිචිගන් ප්‍රදේශයේ ජැක්සන් නගරයේ පිහිටි සෙන්ට් ජෝෂප් කියන ළමා නිවාසයේ. මෙම ළමා නිවාසයේ කන්‍යා සොහොයුරියන් දෙදෙනෙකු විසින් පවත්වාගෙන යන ලද්දක්. ඔවුන් හඳුන්වනු ලැබුවේ ෆිලිෂියන් සිස්ටර්ස් කියන නාමයෙන්. මේ කන්‍යා සොහොයුරියන් තෝමස් සහ ඔහුගේ සොහොයුරාව ධාර්මික කතෝලිකයන් බවට පත් කරනවා. මේ නිසා තමයි මොවුන් දෙදෙනා යහපත් හික්මීමකට ලක්වන්නේ. 1949 වර්ෂයේදී කොහොම හරි තෝමස්ගේ අම්මා ඇවිල්ලා ළමා නිවාසයෙන් අරගෙන යනවා. 1953 වර්ෂයේදී තෝමස්ට අවශ්‍ය වෙනවා ඇමරිකාවේ හමුදාවට බැඳෙන්න. ඇත්තටම ඔහුට ඕන වෙලා තිබුණේ ඇමරිකාවේ පාබල හමුදාවට බැඳෙන්න. හැබැයි ඔහු වැරදිලා අයදුම් කරලා තිබුණේ ඇමරිකාවේ නාවික හමුදාවේ ගොඩබිම් මෙහෙයුම් වල නිරත වන හමුදාංශයට. කොහොම වුණත් ඔහු මේ විදිහට වැරදි හමුදා කාණ්ඩයට සම්බන්ධ වුණත් 1959 වර්ෂයේදී ඔහු හමුදාවෙන් ඉවත් වෙද්දී ඔහුට ගෞරව සම්මානයක් පවා හිමි වෙලා තිබුණා. 1959 වර්ෂයේදී නැවතත් ඇන් හාබ වෙත පැමිණෙන තෝමස් මිචිගන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව වැඩිදුර හදාරන්න. මොකද ඔහුට හොඳ චිත්‍ර හැඳීමේ හැකියාවක් සහ නව නිර්මාණ කිරීමේ හැකියාවක් තිබුණා. විශ්වවිද්‍යාලයේදී මේ විෂය හැදෑරීම සඳහා අධික වියදමක් දැරීමට ඔහුට සිදු වුණා. මොකද ඊට අවශ්‍ය ආම්පන්න චිත්‍ර කඩදාසි මිලදී ගැනීමට වැඩි වියදමක් දැරීමට සිදු වුණා. එනිසා තෝමස් ඔහුගේ සොහොයුරා සමග සාකච්ඡා කරනවා පොඩියට ව්‍යාපාරයක් පටන් ගන්න. එවකට තෝමස්ගේ අතේ ඉතිරි කරගත්ත මුදල් ප්‍රමාණයක් තිබුණා වගේම තෝමස්ගේ සොහොයුරා වන ජේම්ස් රැකියාවක් නැතුවයි හිටියේ. මේ දෙදෙනා ඇමරිකානු ඩොලර් 900ක මුදලක් ආයෝජනය කරලා මිචිගන් වල තිබුණ ඩොමිනික්ස් පිට්සා නම් වූ පිට්සා ස්ටෝල් එකක් මිලදී ගන්නවා. පිට්සා මේ වන විට මිචිගන් නගරය තුළ ජනප්‍රිය නොවුනත් ඔහු මෙයින් කිසියම් මුදලක් ඉපයීමට සමත් වුණා. ඊළඟට ඔහු තීරණය කරනවා නැවතත් ගෘහ නිර්මාණ කටයුතු වල නිරත නොවි දිගටම මේ පිසා නිෂ්පාදන කටයුතු කරගෙන යන්න. ඔහු ඔහුගේ සොහොයුරාට කිව්වේ මේ ව්‍යාපාරය පාඩු ලැබුවත් කෙදිනක හෝ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කරන බවයි. මේ නිසා ජේම්ස් සමසෝයුරාගේ අදිෂ්ඨානය විශ්වාස කරලා ඔහුත් එක්ක දිගටම රැඳී සිටිනවා. තෝමස් මුලදී පිට්ස සමග සැන්විච් අලෙවි කළත් කලකට පස්සේ එක නවතලා දාලා පිට්ස ව්‍යාපාරයේ නව මුහුණුවරකින් එහෙමත් නැත්නම් අලුත් විදියකින් ඉදිරිපත් කිරීමට පුළුවන් විදියක් ගැන කල්පනා කරනවා. එනිසා ඔහු එවකට පැවති අනිකුත් පිට්ස ව්‍යාපාරවලට වඩා වෙනස් පෙට්ටියක් මේ සඳහා නිර්මාණය කරනවා. විශ්වවිද්‍යාල සිසුන් ආකර්ෂණය කරගත හැකි ලෙස සකස් කර තිබූ මේ අලුත් පෙට්ටිය වැඩි වේලාවක් පිට්සා උණුසුම්ම තබා ගැනීමට හැකිවන ලෙසත් කවර පිට්සා වැඩි ප්‍රමාණයක් තබාගෙන යා හැකි ලෙසත් ඔහු නිර්මාණය කළා. මෙම නිර්මාණය වැඩි පාරිභෝගිකයන් පිරිසක් ආකර්ෂණය කරගන්න සමත් වුණා. මේ කාලයේදී තමයි ඩොමිනික්ස් පිට්සා යන ඔහුගේ ව්‍යාපාර නාමය පිළිබඳ ගැටලුවක් ඇති වුණේ. ඉතින් ඔහු නඩුමගට ගිය අතර ඊට පස්සේ නව ව්‍යාපාරික නාමය ඩොමිනෝස් පිසා ලෙස වෙනස් කරනු ලැබුවා. ඩොමිනෝස් පිසා 1965 නව මුහුණුවරකින් පාරිභෝගිකයන් අතරට ගිය අතර ඔහුට නව ව්‍යාපාර තුනක් ආරම්භ කිරීමටත් මේ සමග අවස්ථාව හිමි වුණා. ඔහුගේ ආදායමෙන් තමන්ගේ සොහොයුරාට වොක්ස්වැගන් බීටල් වර්ගයේ අලුත් මෝටර් රථයක් මිලදීගෙන දුන්නා. ඉතින් ටිකෙන් ටික මේ විදිහට දියුණු වුණු තෝමස්ගේ පිට්සා ව්‍යාපාරය 1980 වර්ෂයේදී ඉතාම සාර්ථක තත්ත්වයකට පත් වුණා. ඒ කොතරම් සාර්ථක වුවාද කියනවා නම් ඔහු නව ෆ්‍රැන්චයිසිං සිස්ටම් එකක් තමන්ගේ ව්‍යාපාරය ඇතුළට අරගෙන ආවා. මිනිසා බාහිර ව්‍යාපාරිකයන්ට ඩොමිනොස් පිට්සා ස්ටෝල් ආරම්භ කිරීමට හැකියාව ලැබුණ අතර දිනකට මෙසේ පිට්සා ස්ටෝල් 3ක් ආරම්භන මට්ටමට ඔහු මේ ව්‍යාපාරය සාර්ථක කරගත්. ක්‍රමක්‍රමයෙන් තෝමස් ස්ටෙෆර්ඩ් මොනාඩ් මුළු ඇමරිකා එක්සත් ජනපදය දන්නා හඳුනන පුද්ගලෙක් බවට පත් වුණා. ඔහු ඒත් එක්කම ධනවත් ව්‍යාපාරිකයෙකු බවට නිතරින්ම පරිවර්තනය වෙලා තිබුණා. තෝමස් ස්ටෙෆන් මොනාඩ් මේ කාලේ වෙනකොට ව්‍යාපාර ලෝකයේ හඳුන්වනු ලැබුවේ ටොම් මොනාඩ් කියන නමින්. ඔහු වඩාත් ජනප්‍රිය වුණේ මේ ටොම් මොනාඩ් කියන නාමයෙන්. මෙකි ව්‍යාපාර කටයුතු වලට අමතරව විවිධ සමාජ සේවා කටයුතු සඳහාද මොහු යොමු වී සිටියා. විශේෂයෙන්ම ඔහු ගබ්සාවට විරුද්ධව ගෙන ගිය සමාජ ව්‍යාපාර සඳහා මුදල් ඉදම් කළා. ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටියා. හැබැයි 1989 වර්ෂයේදී ගබ්සාව නීතිගත කළ යුතු බවට යෝජිත ඉදිරිපත් කළ සිවිල් සංවිධානවල දැඩි විරෝධයක් එල්ල වුණා. මෙම සංවිධාන ඩොමිනොස් පිට්සා වර්ජනය කිරීමට තම සමාජිකයන්ට දැනුම් දුන්නා. මෙනිසා ඩොමිනොස් පිට්සා අපේක්ෂිත ලාභ මට්ටම කරා ළඟා නොවන බව සඳහන් වෙනවා. කෙසේ වුවත් තෝමස් ඔහුගේ මතය කිසිදාක වෙනස් කළේ නෑ. 1998 වර්ෂයේදී තෝමස් ස්ටෙෆන් ඔහුගේ ව්‍යාපාර අයිතිය 93% බේන් කැපිටල් සමාගමට විකිණීමට කටයුතු කරනවා. මේ ගනුදෙනුවෙන් ඔහුට ලැබුණු මුදල ඇමරිකානු ඩොලර් බිලියනයක්. මේ අනුව ටොම් මොනාඩ් ලෝක ධනවතුන්ගේ එහෙම නැත්නම් බිලියනපතියන්ගේ සුපිරි ලැයිස්තුවට ඇතුළත් වෙනවා. මෙන් පසුව ඔහු ව්‍යාපාර ලෝකයෙන් ඉවත්ව ඉතාම නිෂ්කලංක ජීවිතයක් ගත කරනවා. මේ අතර මොහු බේස්බෝල් ක්‍රීඩාවටත් විශාල වශයෙන් ඇලුම් කළ පුද්ගලයෙක් හැටියට සඳහන් වෙනවා. එක්සත් ජනපදයේ ඉතා ප්‍රකට බේස්බෝල් කණ්ඩායමක් වන ඩිට්‍රොයිට් ටයිගර්ස් කණ්ඩායම කාලයක් ඔහුට අයත්ව තිබූ එකක්. කොහොම හරි 1991 වර්ෂය ආසන්නයේ ඉඳන් ඔහු මෝටර් රථ සඳහා ඉතා විශාල වියදමක් ආයෝජනය කළා. කුඩා කාලයේ සිටම මේ තත්ත්වයට ඒමට ඉතාම වෙහෙසක් දැරූ බව ඔහු මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා. 1991 වර්ෂයේදී ලෝකයේ පැවති බුගාටි වර්ගයේ මෝටර් රථ 6ක් විතරයි. හැබැයි එකින් එකක් එක් මෝටර් රථයක් අයත් තිබුණේ ඔහුට. ඉන් පසුවත් ඉතා වටිනා සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයකටම ඔහු හිමිකාරීත්වය දැරුවා. ඉතින් ඩොමිනොස් පිසා මෙලෙස ලෝකයේ පුරා ජනප්‍රිය වෙද්දී කාලයක් පුරා මෙලෙස නිහඬව සිටි ඔහු තවත් අලුත් ව්‍යාපාරයකට 2011 වර්ෂයේදී අත ගැහුවා. ග්‍රීන් බර්ගර් කම්පනි නමින් ඔහු අලුත් ව්‍යාපාරයක් ආරම්භ කළා. එය වඩාත් ජනප්‍රිය කරන ලද්දේ හමුදා සෙබළුන් අතර. ඔහුගේ ව්‍යාපාර තුල ඇති සුවිශේෂ ලක්ෂණය වුණේ මේ විදිහට විවිධ කණ්ඩායම් අලලා නිෂ්පාදන වෙනස් විදිහකට වෙනස්ම මුහුණුවරකින් ඉදිරිපත් කිරීමයි. ග්‍රීන් බර්ගර් ව්‍යාපාරයත් ඩොමිනොස් වගේම විශාල ජනප්‍රියත්වයක් දරුවා. තෝමස් ස්ටෙෆන් මොනාඩ් අදට ජීවතුන් අතර ඉන්නවා. ඔහු දැනට 85 වන වයසේ පසුවන අතර ඔහු විවාහ වී දරුවන් සිව් දෙනෙකුගේ පියෙක් බව සඳහන්. අද වෙද්දී ඔහු ධර්මමුණු පුරන් රැසක් සිටින සීයකෙන්. ඉතින් මේ කතාව අපි ජන්මභූමි තුලින් ඔබ වෙත ගෙනාවේ ව්‍යාපාර කරන ඔබව, එහෙම නැත්නම් ව්‍යාපාර පටන් ගන්න හිතාගෙන ඉන්න අපේ අසන්නන්ව දිරිගැන්වීමක්, එහෙම නැත්නම් මඟ පෙන්වීමක් ලබා දීමේ අරමුණින්.
සිංහල භාෂා පන්ති උස්ලා සංගමය මගින් මෙහෙයවනු ලබන සිංහල භාෂා පන්ති දැන් සූම් තාක්ෂණය ඔස්සේ
සෑම ඉරිදාවකම
පස්වරු පහේ සිට පැවත්වෙනවා. එවගේම අපේ දූපුතාලට සිංහල උගන්වන්න අපේ සිංහල පන්තියේ නැන්දල මාමල ඉතා ඕනෑකමින් බලාගෙන ඉන්නවා. මේ නොමිලේ ලබා දෙන සේවාවක්. ඉතින් තවමත් ඔබේ දරුවා මේ සඳහා යොමු කර නැත්නම් අදම ඒ සඳහා යොමු කරන්න. ඔබට කරන්න තියෙන්නේ ඔබගේ දරුවාගේ විස්තර usla.sinhala@gmail.com කියන ඊමේල් ඇඩ්‍රස් එකට එවන්න. එහෙම නැත්නම් අපගේ සිංහල පන්තියේ සම්බන්ධීකාරක රසිකා ගාල්ලගේ මහත්මියට 02-7-2-2-2-3-4 අංකයට කතා කරලා කියන්න.
ඔව් අදත් ළමා කැටි කතාව බුත්සර හෙට්ටිආරච්චි සහ කිසර හෙට්ටිආරච්චිගෙන්.
අයියේ අපි ඒද මොන වගේ කතාවක්ද කියන්නේ හදන්නේ අපි ජන්න භූමි යාළුවන්ට?
ඔව් මල්ලි, අද අපි කියන්නේ හදන්නේ නල්ලපාන ජාතක කතාව ගැන.
මොකක්ද අයියේ නල්ලපාන කියන්නේ?
නල්ලපාන කියන්නේ බතයකින් වතුර බොන්න කියන්නේ එකයි.
හවුද අයියේ බතයකින් වතුර බිව්වේ?
ඒක හරි ලස්සනයි කතාවක් මල්ලි.
ඒනම් කියන්නකු ඒ කතාව.
ඔන්න එකමත් එක කාලික අපේ බුදුසාදු එපොතෙලා එටියා වදුරු සංචුපක නායකයෙක් වෙලා.
ඒ කියන්න අයියේ මංකිකින් නේද?
ඔව් මල්ලි, ඇතින් මේ නායකය මේ රංචුව ඉන්න හැමෝම හොඩින් රැට බලා ගත්තා.
රංචුවේ පොඩි මංකිස් ඉන්නවා නේද අයියේ?
ඔව් මල්ලි, ලොකු පොඩි කඩාරියක් ඉන්නවා.
ඒගොල්ලු හිටිය කලාවද අයියේ?
ඔව් මල්ලි, ඒ කැලේ ගොඩක් අපුරු සත්තු ඉන්නවා. ඒසා මේ නායකය කියලා තියන්නේ ඔහෙවත් තනියෙන් යන්න එපා කියලා.
ඒක හොදයි නේද අයියේ? නැත්නම් ඒ අයට නා පොළු සත්තු හත් කරයි නේද?
ඒ හැමෝම එකතු වෙලා එකටම හැමයි ඉන්නේ කෑම හොයන්නේ යන්නේ.
ඒගොලු සතුටෙන් එන්ඩ ඇති නේද?
ඔව්, හැබේ ටික කාලිකට පස්සේ නිය ගයෙක් ඇති වුණා. වතුර බොන්න හොයාගන්න අමාරු වුණා. කෑම නැති වුණා.
පැවනේද අයියේ? ඒගොල්ලු කෑම ඉතුළු කැලේ නැද්ද? නැති වෙලාවට ගන්න.
ඒම කැලා මල්ලි ඒවත් ඉවර වුණා. ඉතින් දවසක් දා එක වඩුරෙක් කිව්වා කැලේ ඇතුලේ විලක් තියෙනවා. ඒක නම් වතුර තියෙනවා කියලා. ඉතින් මේ හමුම සතුටින් වතුර බොන්න ගියාද? ඔව්. ඒත් ඒ විලේ හිටියා දිය රකුසෙක්. ඒ රකුසා හිටියේ වඩුරන්ට අනතුරක් කරන්න. පැවුනේද අයියේ? ඒත් මේ වඳුරු නායකය දැක්කා මේ විල ළඟේ අනතුරක් තියෙනවා කියලා. මොකද මේ විලට යන්නේ අයගේ අඩිපාරවල් විතරයි දකින්න තිබ්බේ. එන අයගේ අඩිපාරවල් දකින්න තිබ්බේ නෑ. ඉතින් එයලට වතුරු පොන්න බැරි වුණාද? ඒ ළඟ උන්න පදුරක් තිබ්බා. එතින් මේ වඳුරු නායකය ඒකින් පටයක් කඩාගෙන ඒක විලට දැම්ම. ඒකින් වතුර බිව්වේ නේද? මට හිතාගන්න පුළුවන් අයියේ. ඔව් මල්ලි, ඒ විදියට වඳුරු රංචුවේ හිටපු හැමෝම හතුර බීලා බඩ පුරවා ගත්තා. ඒක තමයි අයියේ, වඳුරු නායකයි නිසා හැමෝගෙම ජීවිතේ බේරුණා නේද? ඒ වඳුරු නායකයා වෙලා ඉපදිලා හිටියේ අපේ බුදු සාදු නේද? ඔව් මල්ලි, හැමෝම එකතු වෙලා සිහිනුවනින් වැඩකොළොත් කරදර වලින් බේරෙන්න පුළුවන්.
ඔව් අයියේ, ඒක අපි හොඳට මතක තියාගන්න ඕන.
හොඳයි, හිතවත් අසන්නනි, අපට වෙන් වී ඇති කාලය මින් අවසන් වෙනවා. ජන්මභූමි වැඩසටහන අද ඔබට ගෙනා මම කුමුදු හෙට්ටිආරච්චි. මට සහාය වුණේ තුෂාරා ඩයස්. ලබන සතියේ බදාදාත් සුපුරුදු විදියට අප ඔබ හමුවට එන්නම්. ඔබට සුබ රාත්‍රියක්.